මේ ළඟට ගරු විදුර වික්‍රමනායක මහත්මයා ඔබතුමාට මිනිත්තු 25ක කාලයක්
තියෙනවා. මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, සංස්කෘතිය ගැන කතා කරනකොට හැමදාම මැතිවරණ කාලෙදී හැම වේදිකාවකම හැම කතියෙක්ම වගේ පහේ කියන දෙයක් තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා. අවාසනාවකට වගේ අදත් උදේ ඉඳන් මේ දක්වාත් සමහරලාට මීට පස්සෙත් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා නැtei කියන හැඟීම තමයි අපි ජනතාවට දෙන්නේ. අපේ රටේ තිබෙනා වූ මහා සංස්කෘතිය
ඔඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසනෙට පැමිණෙන්න.
ගරු ඇමතිතුමා,
අපේ රටේ තිබෙනා වූ මහා සංස්කෘතිය අවුරුදු දහස් ගණනක් තිස්සේ පෝෂණය වෙච්ච අපේ මුතුන් මිත්තන්ගේ ලේ කඳුළු දහඩිය ඒ සියල්ල මතින්, ඒ වගේම අදහස් යෝජනා හැලහැප්පීම් ඒ මතින් පෝෂණය වෙච්ච මේ මහා සංස්කෘතිය විනාශ කිරීමේ තර්ජනයක්ද අපි දකිනවා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වෛශීර්ෂ්‍ය සාකච්ඡා වෙන වෙලාවේ ගරු ජනාධිපතිතුමා ඇතුළු මැති අමතිවරු රාශිය අදහස් දැරුවා, විවිධ අදහස් ඉදිරිපත් කළා. ඒ සියලු දෙනාටම අපගේ ස්තුතිය ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා. මොන අදහස දැරුවත් මොන යෝජනාව ඉදිරිපත් කළත්, ඒ වගේම ඒ සියලුම මන්ත්‍රීවරුන් හෝ ඇමතිවරුන් විසින් යම් කිසි චෝදනාවක් එල්ල කරානම්, එම නැත්තම් ප්‍රශ්නයක් එල්ල කරානම්, ඒ සියලුම ප්‍රශ්නවලට චෝදනාවලට මාසයක් වගේ කාලයක් ඇතුළත අයවැය සමාප්ති වුණාට පස්සේ උත්තර ලිඛිතව අපි උත්තර එවන්නටත් බලාපොරොත්තු වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රට ගැන කතා කරනකොට ඒ රටේ මේ මෑත කාලයේදී සිදුවුණු සිදුවීම් දිහා බලනකොට ජනතාව දේශපාලඥයාට ඇඟිල්ල දික් කරනවා. ඒක සාධාරණයි. හැබැයි අපි උත්සාහ කරනවා මේ අමාත්‍යාංශයේ කටයුතු දේශපාලනීකරණයෙන් තොරව එසේම වංචා දූෂණ නාස්තියෙන් තොරව ඉදිරියට කරගෙන යන්න. මේ සොක්‍රටිස් වරක් ප්‍රකාශ කරලා තියෙනවා, ආගමත් නීතියක් නැති තැන මිනිසා තිරිසනාටත් වඩිය අන්ත වෙනවා. මුලාසනේ මන්ත්‍රීතුමනි, අපි විශ්වාස කරනවා නීතිය හා ආගම පමණක් නෙමෙයි සංස්කෘතියක් නැති දැන එක පැත්තකින් මිනිසා වහලෙක් වෙනවා, අනිත් පැත්තෙන් මිනිසා තිරිසනෙක් වෙනවා. ඒ වහලෙක් වන්නේ කෙසේද? පෞගිය කාලවලදී අපි දැක්කා ග්ලෝබලයිසේෂන්, ග්ලෝබල් විලේජ්, විශ්ව ගම්මානේ, මේ වගේ අදහස් සංකල්ප අපිට එව්වා අපේ රටට. ඒ තුළ අපේ මුල් බැසගෙන තිවිච්ච සભ્યත්‍ය සංස්කෘතිය වටිනාකම් හරපද්ධති මේ සියල්ල විනාශ කරන්න විනාශ වෙන්නට පටන් ගත්තා. අද වැඩිහිටි නිවාස වැඩි වෙලා ළමා නිවාස වැඩි වෙලා නිර්මල බුද්ධ ධර්මයේ ඇතුළු ආගම් තුනකින් පෝෂණය වෙන රටක එවැනි තත්ත්වයක් තියෙන්නට පුළුවන්ද? මේව ගැන අපි විචාරශීලීව බැලිය යුතුයි. සිංහල භාෂාව වේවා දමිළ භාෂාව වේවා එක තමයි සංස්කෘතියක අනන්‍යතාවය. අපි කියන්නේ නෑ ඉංග්‍රීසි භාෂාව අයින් කරන්නට කියලා. හැබැයි සිංහල භාෂාවටත් දමිළ භාෂාවටත් ඒ තැන ලබා දීලා ඒකේ ඒ භාෂාවෙන් කටයුතු කරන්න පුද්ගලයින්ට අපේ රටේ පුරවැසියන්ට ඉඩ දිය යුතුයි. මේ භාෂාව කියන දෙයට ගේ නැති කරන එක තමයි සංස්කෘතියට ගහන්න පුළුවන් බරපතලම ප්‍රහාරය. දැන් මේවායින් අපි පරිස්සම් වෙන්නට ඕනේ. එසේ පරිස්සම් වීම වගේම අපේ සංස්කෘතිය තුළ ගොඩනැගුණු බෞද්ධ දර්ශනය වේවා හින්දු ධර්මය වේවා ක්‍රිස්තියානි ධර්මය වේවා ඉස්ලාම් ධර්මය වේවා මේ සෑම අතකින්ම අපේ ගොඩනැගුණු මානව සම්බන්ධතාවලට මොකද වුණේ? ඒ මානව සම්බන්ධතාද එකින් එක ගිලිහෙනවා. අපි කොටු වෙනවා. ජාතීන් අනුව වේවා ආගම් අනුව වේවා ඒ කොටු වෙලා එකිනෙකා මරා ගන්න තත්ත්වයට පත් වෙනවා. අපි විශ්වාස කරනවා මේ අමාත්‍යාංශයේ විෂයපතේ හරහා විවිධ ආගම් අතර විවිධ ජාතීන් අතර පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකාව අතර ඒ නැවත මානව සම්බන්ධතා ගොඩනැගිය යුතුයි. එසේ ගොඩනැගීමේ වැඩපිළිවෙලට අපි එන්නට ඕනේ. ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ඉඩකඩ අනුව බෞද්ධ ධර්මය ආරක්ෂා කරන ගමන් අනිකුත් ආගම්ද ආරක්ෂා කරමින් පෝෂණය කරමින් අපි කටයුතු කරන්න. ඒ නිසාම තමයි අපි ඒ සියලුම ආගම් වලට එක ලෙස සලකන අලුත් වැඩපිළිවෙලකට ඇවිල්ලා තියෙන්නේ. බෞද්ධ දර්ශනේ මත පදනම් වෙච්ච අපේ හැදියාව සભ્યත්වය ඒ ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කරන අතර ඒ හරහා අර මානව සම්බන්ධතා ගොඩනැගීම අපි කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් හැටියට පළවෙනියටම අපේ අමාත්‍යාංශයේ ඒකාබද්ධ සැලැස්මක් ඉදිරිපත් කරනවා අවුරුදු තුනක. ඒ ඒකාබද්ධ සැලැස්ම ඉදිරිපත් කරන්නේ අපේ අමාත්‍යාංශයේ තුල තියෙන විවිධ ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් සහ පරිබාහිරව තිබෙනා වූ අමාත්‍යාංශ ආයතන ඒ සියල්ලක් සම්බන්ධ කරගත්ත අලුත් වැඩපිළිවෙලක් කරා යෑමටයි. එයිදී අපි බලාපොරොත්තු වෙන්නේ මානව සම්බන්ධතා හරහා එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය වැඩි කරගෙන මේ රට මූඩපාලා තියෙන කනගාටුදායක තත්ත්වයෙන් ගොඩෙන්න. අපි බොහොම සරල චාම් ජීවිතවලට පුරුදු වෙලා හිටපු මිනිස්සු. ඒ සරල චාම් ජීවිතවලින් අපි මිදුණා. අපිට පුරුදු නැති ආර්ථික ක්‍රම, අපේ කරපිට පටෝල, ඒවයි දැන් හෙම්බත් වෙලා ඉන්නේ අපි. එයින්ද අපි දැන්වත් අපේ රටට අලුත් ගමනකට මුලපුරන්නට තීරණය කළ යුතුයි. Honorable presiding member, some may be debating over a single place of this island, whereas we are concerned of the total land area. Some may consider of the limited under the limited space of their political stability, whereas we are concerned with them. The present and the future of this country. Some may think that they have to make use of the given moment, being so selfish. We consider linking the past, the present, and the future for the betterment of the present and the future generations. That should be our objective. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වෙනුවෙනුයි අපි ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ තිබෙන විවිධ ආයතන තියෙනවා. ඒ සියලුම ආයතනත් සමඟ අපිට පුළුවන් ආකාරයට අපි සම්බන්ධ වෙන්නට ඕනේ. අපි දන්නවා අපේ අමාත්‍යාංශයට මේ අයවැයෙන් වෙන් කළා තියෙන්නේ 100.02%. මේ අමාත්‍යාංශයේ විෂයපතය අපි කිව්වා වගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ කරන විෂයපතයක්. හැබැයි ඒ 100.02 පවා අපිට ගත හැකි උපරිම ප්‍රයෝජනය අපි ගන්නට ඕනේ. වෙන් කරපු මුදල ගැන අපි දුක් වෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය ඊට වැඩි කියලා අපි හිතනවා. අන්න ඒ නිසයි අපි යෝජනා කරන්නේ අලුත් වැඩපිළිවෙලකට අපි සියලු දෙනාම එකතු වෙමු. අපි කිව්වා දේශපාලනයේ තොරව අපි කටයුතු කරන්නට ඕනේ. අද මෙතන කතා කළා මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන. කවුද වැරදි කියලා නෙමෙයි හොයන්නට ඕනේ. ඒ ක්‍රමවේදය වරදයි හොයන්නට ඕනේ. ක්‍රමවේදය වැරදි. එතනයි ගැටලුව. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පහුගිය කාලේ වැරදි සිද්ධ වුණා. 2016 වෙන්න පුළුවන්, 17 වෙන්න පුළුවන්, 18 වෙන්න පුළුවන්. ඊටත් එහා වැරදි වෙන්නත් පුළුවන්. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, 2019 මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය නැතුව බඳවාගෙන තිබුණා. හෙට ඉඳන් ඒ අයගේ සේවය අවසානයි. පාලක මණ්ඩල තීරණයක් ගත්තා. අපි ගමනක් යනවා නම් ඒ අරමුණු කරා යනවන්න යනකොට තිබෙන්නා වූ බාධක ඉවත් කරන්නට ඕනේ. ඒවදයා දේශපාලන කෝනවලින් බලනවනං කිසි දවසක එක ගමනාන්තය දක්වා යන්නට බෑ. ඒ හින්දා අපි යෝජනා කරන්නේ ඔහුගේ කාලයම් කිසි වරදවල් අඩුපාඩුවල් සිද්ධ වෙලා ඇතිනම් අමාත්‍යංශයක් හැටියට ආයතනයක් හැටියට අධිකරණ ක්‍රියාමාර්ගවලට යා යුතුයි. ඒ සඳහා මේ වෙනකොටත් විමර්ශන කටයුතු පැවැත්වෙනවා. ඒ නිසාම අපි ඒ ගැන කතා කරන්න සූදානම් නැහැ. හැබැයි මම කිව්වා වගේ ක්‍රමවේදයේ බරපතල අඩුපාඩු සහ අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒවට සමාවත් දෙන්නත් බෑ. ඒවට සමාව දෙන්න බෑ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රී ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාවෙන්න. මේ රටේ විවිධ කලාවන් තියෙනවා. මං කිව්වා අර මහා සංස්කෘතිය ලඝු කරනවාද? නර්තනයට වේවා, රංගනයට වේවා, වාදනයට වේවා. අපිට කියනවා මේක තමයි සංස්කෘතික අමාත්‍යාංශයට අයිති විෂයපතය කියලා. නෑ, මේ මුළු මහා සංස්කෘතියම අයිති. ඒක හෙළ වෙදකම වෙන්නට පුළුවන්, අපේ කෘෂිකර්මය වෙන්නට පුළුවන්, අපේ වාරි පද්ධතිය වෙන්නට පුළුවන්. ඒ සියල්ලක්ම අයිති මේ මහා සංස්කෘතියට. ඒ හින්දා ඇයි අපිට බැරි? පෞගේ කාලේ අපි දැක්කේ මිනිසුන් අතර ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය. මේකට හේතුව තමයි පපුවේ තෙතමනයක් නැති මිනිස්සු අපි හැදුවේ. දරුවන්ගේ පාසල්වල විෂය මාලාවෙන් සෞන්දර්ය විෂය අයින් කරනවා, ඉතිහාසය අයින් කරනවා, අපේ උරුමය ගැන කියලා දෙන්නේ නැහැ. ඒ හින්දා අපි යෝජනා කරනවා දෙකෝටියක් කලාකරුවන්, දෙකෝටියක් උරුමකරුවන් බිහි කරන රටක් විය යුතුයි මේ රට. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙච්ච අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සියල්ලක්ම ඇතුළත් මේ රට දායාදාගාරයක්. විවිධ කලාවන් විය හැකි, විවිධ විද්‍යා විෂයන් විය හැකි. ඒ සියල්ලක්ම එකතු කරගෙන අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ මේ රටේ ඒ දායාදය අනාගත පරම්පරාවට අබමල් රේණුවකවත් අඩුවක් නැතුව වැඩි කරලා උරුම කරලා දෙන්න. එහෙම වුණොත් විතරයි සාර්ථක වෙන්නේ අපි. එහෙම නැතුව නිකම් මේ අපි දාගත්ත දේශපාලන කණ්ණාඩි වලින් බලාගෙන එකිනෙකාට දොස් පවරලා එකිනෙකාට ඇඟිල්ල දික් කරයි කියලා මේ රටේ ප්‍රශ්න විසඳුනේ නැහැ. නිදහස අරගෙන අවුරුදු 75ක් ලබන අවුරුද්දට මේ අවුරුදු 75ම ඕකනේ කරලා තියෙන්නේ. දැන්වත් අපි වෙනස් වෙමු. මේ සිස්ටම් චේන්ජ් වෙලා වැඩක් නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට ඉදිරියට යන්න නම් කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි, කාර්මික විප්ලවයක් අවශ්‍යයි, පරිසරික විප්ලවයක් අවශ්‍යයි, ඒ වගේම චින්තන විප්ලවයක් සහ සංස්කෘතික විප්ලවයක් අවශ්‍යයි. ඒ හරහා පමණයි අපේ රට ඉස්සරහට ගෙනියන්නට පුළුවන්. ඒ චින්තන විප්ලවයේ කොටසක් තමයි මේ මහා සංස්කෘතිය පිළිබඳ ඒ දැනුම ප්‍රවර්ධනය කිරීම සහ ඒ දැනුම ඊළඟ පරම්පරාවට ලබා දීම. ඒ වගේම අපේ උරුමය, මේ මුළු රටේම වැලි කැටයක් ගානේ තියෙන අපේ උරුමය, ඒ උරුමය සිංහලවත්, දමිළවත්, මුස්ලිම්වත් නෙමෙයි, මේ මුළු රටේම උරුමය, ඒ ලෝකයේ උරුමය කොටසක්, උරුමය කොටසක් ඒ. එහිඳ මේවා පාවල දෙන්න අපි සූදානම් නැහැ. මොන තර්ක විතර්ක ගෙනාවත් අපේ රටට උරුම දේ, අපේ අනාගත පරම්පරාවන්ට උරුම දේ පාවල දෙන්න අපි සූදානම් නැහැ. ඒ කටයුතු, ගවේෂණ කටයුතු ඒ ආකාරයෙන්ම අපි ඉස්සරහට ගෙනියනවා. හැබැයි අනවශ්‍ය විදියට නීති රීති නිසා ජනතාව පෙළන්න අපි සූදානම් නැහැ. උතුරේසා නැගෙනහිර සමහර අය ඒ තර්කය ගේන්න පුළුවන්. දකුණෙත් ඒ තර්කය ඒ වැඩ පිළිවෙල තියෙනවා. දකුණෙත් තියෙනවා ඒ වැඩ පිළිවෙල. සමහර නීති රීති නිසා පුරාවිද්‍යාව වෙන්නට පුළුවන්. නැත්නම් වෙනත් අපිට අදාළ වෙනත් විෂයන් නිසා වෙන්නට පුළුවන්. දකුණේ මිනිස්සුන්ව තලනවා. මේ රටේ හැමෝම තැලෙනවා. අපි තලන්න සූදානම් නැහැ මිනිසුන්ව නීති රීති නිසා. ඒ වගේම අනවශ්‍ය විදියට චෝදනා එල්ල කළා. මිනිස්සු ජනතාව කාගේ හෝ කීර්තියට කැලලක් වෙන්නට අපි කටයුතු කරන්න සූදානම් නැහැ. අපි සියලු දෙනාම එකතු වෙන්නට ඕනි. අද හැමෝම කිව්වේ අපි එකතු වෙමු. ගොඩක් දෙනෙක් කිව්වා එකතු වෙමු. ඔව් එකතු වෙමු. මේ අයවැය පුරාම අපිට ඇවුනේ අපි එකතු වෙමු එකතු වෙමු. එකතු වෙන්න අපි වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. අපි වෙන්ව දෙපැත්තක ඉඳගෙන තුන් පැත්තක ඉඳගෙන එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන එකතු වෙන්න කියලා තේරුමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ මහා සංස්කෘතිය තුළ ඒ විවිධ ආගම් වලට වෙන්න පුළුවන්, විවිධ ජාතීන් වලට වෙන්නට පුළුවන්, ඒ වගේම විවිධ ආයතන වලට වෙන්නට පුළුවන්. අපිට එකතු වෙන්නට පුළුවන් හැම තැනකදීම අපි එකතු විය යුතුයි. Once again, Deputy Speaker, I would like to reiterate, we are extending not a clenched fist in the name of our future generations. In the name of the future generations to have a better country. Unless we get together, unless we united under one banner, we shall not realize that dream. We will always be dreaming, but the thoughts will not be converted to action, words, the words will not be converted to actions. නියෝජ්‍ය කතානායකතුමනි, ජර්මනියේ 1930 ගණන් වල හිටියා බොන් හේෆර් කියලා පුද්ගලෙක්. ඔහු ඉදිරිපත් කරනවා අමුතු න්‍යායක්. ඔහු ඉදිරිපත් කරන න්‍යාය තමයි අඥානයින්ගේ න්‍යාය. ඔහු සෑහෙන කාලයක් හිරගෙදරට නියම වෙනවා. හිට්ලර්ගේ හිට්ලර්ව විවේචනය කරනවා කියලා. ඔහු හිරගෙදර ඉඳුම මැරෙනවා අවුරුදු 44ක් තරම් වයසේදී. ඒ අඥානයින්ගේ න්‍යායදී ඔහු කියනවා ඊර්ෂ්‍යාව, වෛරය, ආත්මාර්ථකාමීත්වය නිසා සහ කුවකකම නිසා මේ මිනිස්සු අඥානයින් බවට පත් වෙන්නේ. ඒක න්‍යායක්. ඒ න්‍යායක් කියන්නේ ඔහු වාදයක් තමයි ඉදිරිපත් කරන්නේ. න්‍යායක් කිව්වට වාදයක් ඔහු ඉදිරිපත් කරනවා. තියරි ඔෆ් ස්ටුපිඩිටි කියලා ඒකට කියනවා.
කාලය අවසන්
විනාඩියක්. මිනිසුන් හැටියට මේ සත්ව ලෝකේ ඉහළම සතා මිනිසා කියනවා. මිනිසුන් හැටියට හොඳ නරක අඳුනගෙන යම් වැඩපිළිවෙලකට එළඹෙන්නට පුළුවන් වන්නේ මිනිසුන්ට පමණයි. ඒ එළඹෙන්නට පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ අර මහා සංස්කෘතිය තුළ. මේවෙන් කැඩිලා බිඳිලා යනවා නම් අපිට වැඩි කාලයක් නැතිවෙයි අපේ රටට. නියෝජ්‍ය කතානායකතුමනි, කාලය දුන්නාට බොහොම ස්තුතිවන්ත වෙන අතර නැවත වතාවක් ගරු ජනාධිපතිතුමාගේ පටන් අද දවසේ මේ අපේ වැයිශීර්ෂ පිළිබඳව විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරපු ඒ වලංගුද අවලංගුද කියන කතාවට වඩා විවිධ කරුණු ඉදිරිපත් කරපු හෝ එකම කරුණ ඉදිරිපත් කරපු සියලු දෙනාට අපගේ ස්තුතිය ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවින් මෙන්න මේ වාක්‍යයෙන් අද ගොඩක් වනකතත් ඇහුවා, ගාතත් ඇහුවා. ඉතින් බුද්ධ ශාසනයේ බාර අමාත්‍යවරය හැටියට නියෝජ්‍ය කතානායකතුමනි මටත් ගාතාවක් කියන්න ඉඩ දෙන්න. යෝජනා කරන්නේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත් හේතුච වීතු වවුතු ලෝකෝච රාජා බවතු ධම්මිකෝ.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සෙල්වරාස කජේන්ද්‍ර මැතිතුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
How many minutes?
7 minutes.
10 minutes you have reduced my time. கௌரவ பிரதி சபாநாயர் அவர்களே, இன்றைய தினம் சுகாதார அமைச்சு மற்றும் புத்த சாசன சமய மற்றும் கலாச்சார அலுவல்கள் அமைச்சு மீதான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த சந்தர்ப்பத்திலே இந்த சுகாதார அமைச்சு தொடர்பாக எடுத்து பார்க்கின்ற பொழுது எங்களுடைய வடகிழக்கு பிரதேசம் கடந்த 80 ஆண்டுகளிலிருந்து எங்கள் தேசத்தின் மீது நடத்தப்பட்ட யுத்தம் காரணமாக, பொருளாதார தடை மருந்து தடை காரணமாக மிக மோசமாக எங்களுடைய பிரதேசம் பாதிக்கப்பட்டிருக்கின்றது. இந்த 2009 யுத்தம் முடிகின்ற பொழுது பல்லாயிரக்கணக்கானவர்கள் போர்க்காயங்கள் உடலுள்ள ரீதியான பாதிப்புகளுக்கும் உள்ளாக்கப்பட்டிருக்கின்றார்கள். இவ்வாறு பாதிக்கப்பட்டிருக்கின்றவர்களில் இன்றும் பல்வேறுபட்ட நோய் உபாதைகளுக்காக சத்திர சிகிச்சைகள் தேவைப்படுபவர்களாக பல ஆயிரக்கணக்கானவர்கள் இன்றும் இருந்து கொண்டிருக்கின்றார்கள். இவர்களுக்கான சிகிச்சைகளை வழங்க வேண்டிய வைத்தியசாலைகளிலே வடமாகாணத்திலே யாழ் போதனா வைத்தியசாலை முக்கியமான ஒன்றாக இருக்கின்றது. இந்த வேளையிலே யாழ் மாவட்டத்தினுடைய வைத்திய துறை சார்ந்த நிலைமைகளை பார்க்கின்ற பொழுது யாழ்ப்பாணத்திலே கிட்ட பெருமளவான பற்றாக்குறைகள் நிலவிக் கொண்டிருக்கின்றது. சுகாதாரத்துறையிலே யாழ் மாவட்டத்திலே மாகாண சுகாதார திணைக்களத்தின் கீழ் வருகின்ற வைத்தியசாலைகளுக்கு 30 வைத்திய நிபுணர்களும் 58 தாதியர்களும் மற்றும் குடும்பநல உத்தியோகத்தர்கள் 58 பேர், மருந்து கலவையாளர்கள் 11 பேர், சுற்றூழியர்கள் 548 பேர் தேவைப்படுகின்றார்கள். அதேவேளையிலே அங்கிருக்கக்கூடிய 35 வைத்தியசாலைகளில் ஒரு தாதியருக்கான ஆளணி அங்கீகரிக்கப்பட்டு நிலை இல்லாத நிலைமை காணப்படுகின்றது. வந்து இந்த ஆளணியை மீளாய்வு செய்யுமாறு 3 வருடங்களுக்கு மேல் கோரியும் இதுவரைக்கும் அதில் எந்தவிதமான முன்னேற்றங்களும் இல்லை. தீவக பகுதிகளில் ஒன்றாக இருக்கக்கூடிய அனலி தீவுக்கு 13 வருடங்களாக ஆம்புலன்ஸ் சேவை தேவை என்று கேட்கப்படுகின்ற பொழுதும் இதுவரைக்கும் அந்த சேவைகள் அங்கே கிடைக்கப்பெறவில்லை. அதனால் அந்த பகுதி மக்கள் மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். இந்த நேரத்திலே யாழ்ப்பாணம் போதனா வைத்தியசாலையை எடுத்துக்கொண்டால் வடமாகாணத்தில் இருக்கக்கூடிய பெருமளவான வைத்திய சேவைகளை வழங்குகின்ற ஒரு வைத்தியசாலையாக அந்த வைத்தியசாலை காணப்படுகின்றது. அங்கே நரம்பியல் வைத்திய நிபுணர், இருதய சத்திர சிகிச்சை நிபுணர்கள் உள்ளிட்ட பல்வேறுபட்ட துறைகளுக்கும் பல நிபுணர்கள் இருக்கின்ற போதும் கூட அவர்கள் சிறந்த சேவைகளை வழங்கி வருகின்ற நேரத்திலே, மேலும் சேவைகளை வழங்குவதற்கு தயாராக இருக்கின்ற நேரத்திலே அங்கே இருக்கக்கூடிய ஆளணி பற்றாக்குறை மற்றும் பௌதிக வள பற்றாக்குறை காரணமாக அந்த சேவைகளை வந்து முழுமையாக முன்னெடுத்து செல்ல முடியாத ஒரு துரதிருஷ்டவசமான ஒரு நிலைமை காணப்படுகின்றது. வந்து நியூரோ சர்ஜரி மற்றும் கார்டியோ தொராசிக் சர்ஜரி என்பன வாரத்திலே 2 மட்டுமே வழங்கப்படுகின்றது, காரணம் ஆளணி பற்றாக்குறை காரணமாக. அதே போன்று இன்டர்வென்ஷனல் ரேடியோலஜி மேற்கொள்ளப்படுகின்றது. அதேபோன்று கேஸ்ட்ரோ எண்டோலஜிஸ்ட், பீடியாட்ரிக் சர்ஜன்ஸ் சர்ஜரி போன்றன மேற்கொள்ளப்பட்டாலும் கூட இந்த துறைகளிலே நிபுணர்கள் இருக்கின்ற போதும் போதிய அளவு ஆளணி பற்றாக்குறை காரணம் இல்லாத காரணத்தினாலே அவர்களால் தங்களுடைய சேவைகளை விரிவுபடுத்த முடியாத நிலைமை காணப்படுகின்றது. அதேபோன்று புற்றுநோய் சிகிச்சை நிபுணர்கள் இருக்கின்ற போதும் கூட ஒரு எல்லையை தாண்டி அவர்களால் அந்த சேவைகளை வழங்க முடியாத ஒரு நிலைமை காணப்படுகின்றது. ஆகவே இந்த நிலைமைகள் மாற்றியமைக்கப்பட வேண்டும். இந்த நிலைமைகள் மாற்றியமைக்கப்பட வேண்டுமாக இருந்தால் ஆளணி அதிகரிக்கப்பட வேண்டும். வைத்தியர்களுடைய தேவை உடனடியாக 130 வைத்தியர்கள் அங்கே அவசரமாக தேவைப்படுகின்றார்கள். அதேபோன்று 1400 தாதியர்கள் இருக்க வேண்டிய இடத்திலே 575 தாதியர்கள் மட்டும்தான் இருக்கின்றார்கள். ஆக குறைந்தது இந்த அங்கீகரிக்கப்பட்ட 1400 தாதியர்களுக்கான இடங்களிலே மிகுதி 500 பேரையாவது உடனடியாக நியமிப்பதன் மூலமாக இந்த வைத்தியசாலை தன்னுடைய சேவைகளை வந்து மிகச் சிறப்பாக முன்னெடுக்கக்கூடியதாக இருக்கும். அதிலே கார்டியோ தொராசிக் சர்ஜரி பிரிவிற்கென 2 பெட்ஸ் மட்டும்தான் இருக்கின்றது. அதன் காரணமாக அதனுடைய சேவையை அதிகரிக்க முடியாத நிலைமை காணப்படுகின்றது. அதை அதிகரிக்க வேண்டுமானால் வைத்தியர்களும் நர்சஸும் அதிக அளவிலே தேவைப்படுகின்றார்கள். ஆகவே இந்த விடயம்
தொடர்பாக
கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு அடுத்ததாக இந்த தொல்பொருள் திணைக்களம் தொடர்பாக நான் இங்கே என்னுடைய ஆட்சேபனையை பதிவு செய்ய வேண்டிய தேவை இருக்கின்றது. பௌத்த சாசன அமைச்சு மற்றும் தொல்பொருள் திணைக்களம் என்பன வடக்கு கிழக்கிலே முன்னெடுக்கின்ற செயல்பாடுகள் எங்களுடைய தேசத்தை திட்டமிட்டு சிங்கள பௌத்தமயமாக்குகின்ற அடிப்படையிலே தான் முன்னெடுக்கப்படுகின்றது. குறிப்பாக தொல்பொருள் திணைக்களத்தினுடைய தலைப்பு 207 அந்த திணைக்களத்தின் ஊடாக வடக்கு கிழக்கிலே மேற்கொள்ளப்படுகின்ற அகழ்வாய்வுகள் அனைத்துமே மிக இரகசியமான முறையிலே ராணுவத்தினரை ஈடுபடுத்தி மற்றும் பெரும்பான்மை இனத்தைச் சேர்ந்த அதிகாரிகளை அங்கே உத்தியோகர்களாக அதிகாரிகளாக நியமித்துக் கொண்டு மிக இரகசியமான முறையிலே அந்த அகழ்வாய்வுகள் முன்னெடுக்கப்படுகின்றன. இந்த முல்லைத்தீவு மாவட்டம் குருந்தூர் மலையிலே 1932 கெசட்டின் பிரகாரம் அது ஒரு தொல்பொருள் இடம் என குறிப்பிடப்பட்டிருந்த பொழுதும் கூட அந்த இடத்திலே அகழ்வு பணிகளை மேற்கொள்ளப் போகிறோம் என்று சொல்லி கடந்த 2 வருடங்களுக்கு முன்னர் அங்கே ஒரு அகழ்வு பணியை ஆரம்பித்துவிட்டு கொரோனா பண்டமிக்கை சாதகமாக பயன்படுத்தி அங்கே மிக இரகசியமான முறையிலே ஒரு பௌத்த விகாரை ஒன்று அமைக்கப்பட்டிருக்கின்றது. அந்த செயல்பாடு என்பது திட்டமிட்ட ரீதியிலே அந்த பகுதியிலே சிங்கள மக்கள் வாழாத ஒரு பகுதியிலே அதை சிங்களமயமாக்குகின்ற நோக்கத்தோடு தான் அந்த செயல்பாடு மேற்கொள்ளப்பட்டிருக்கின்றது. தொல்பொருள் திணைக்களத்தினுடைய பணி என்பது தொல்பொருள் இடங்களை பாதுகாக்க வேண்டும். ஆனால் பாதுகாப்பது என்பதற்கு அப்பாலே சென்று பொய்களை சொல்லி வரலாற்றை தெரிவுபடுத்தி அந்த இடங்களிலே வந்து சிங்க பௌத்த அடையாளங்களை கட்டி எழுப்புகின்ற செயல்பாடுகள் வந்து தமிழர்களுடைய மரபுரிமைகளையும் கலாச்சாரத்தையும் முற்றாக மூடி மறைத்து சிங்களமயமாக்குகின்ற நிகழ்ச்சி நிரலோடு தான் இது செயல்படுத்தப்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த செயல்பாட்டை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். தொல்பொருள் திணைக்களம் தொடர்ச்சியாக வடகிழக்கு எங்குமே வந்து சிங்களமயமாக்குகின்ற பௌத்தமயமாக்குகின்ற செயல்பாடுகளில் தான் ஈடுபட்டுக் கொண்டிருக்கின்றது. தொல்பொருள் இடம் என்று குறிப்பிட்ட பகுதியை அடையாளப்படுத்துவதும் அதற்கு பிற்பாடு அதனை மெல்ல பௌத்த அதனை கைமாற்றுவதும் அதனூடாக வந்து அதிலே பௌத்த கோயில்களை கட்டி எழுப்புகின்ற செயல்பாடுகளும் தான் முன்னெடுக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த காரணங்களினாலே நாங்கள் இன்று இந்த வரவு செலவு திட்டத்திலே இந்த தொல்பொருள் திணைக்களத்திற்கு ஒதுக்கப்படுகின்ற நிதி ஒதுக்கீட்டிற்கு எதிராக நாங்கள் 2 பேரும் எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலமும் நானும் எதிர்த்து வாக்களிப்பதாக நாங்கள் இங்கே தீர்மானித்து வந்திருக்கின்றோம். இது மிகவும் தீரமான ஒரு நிலைமை. நான் பொறுப்புணர்வோடு சொல்கின்றேன், நாங்கள் எங்களுடைய நேசக்கரத்தை உங்களை நோக்கி நாங்கள் நீட்டுகின்றோம். நாங்கள் உண்மையாக வெறும் வார்த்தைகளாக நாங்கள் இதை சொல்லவில்லை. இந்த தேசத்தை இந்த நாட்டை முன்னோக்கி கொண்டு செல்ல வேண்டுமாக இருந்தால்
ப்ளீஸ்
கிவ் மீ 1 மோர்
மினிட்
இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும்.
ஓர்டர் ப்ளீஸ். பார்லிமெண்ட்ரி அலிரஸ். සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
ආයි.
කාරක සභාව. ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක්
තියෙනවා. මුල් ආසනයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයත් විවාදිර ගන්න වැය ශීර්ෂය විවාදිර ගන්න වෙලාවේ මම හිතන්නේ අද දවසේ විපක්ෂය විදිහට මම හිතන්නේ එතුමාලාට වගකීමක් බාර දීලා තිබුණා කිව්වොත් මම නිවැරදි. මොකද මේ සංස්කෘතික අමාත්‍යාංශයේ පහුගිය වකවානුවේ සිද්ධ වෙච්ච සිද්ධීන් සියල්ල මේ තම තමුන් හදාගත්තු වාර්තාවල් වලින් නෙමෙයි, ගරු විගණකාධිපතිතුමාගේ වාර්තාවෙන් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරන්න අවස්ථාවක්. මොකද මේක මේ අවස්ථාව එන බව දැනගෙන මම හිතන්නේ මේ විවාදයට සූදානම් වෙද්දී විපක්ෂ නායකතුමා ඇතුළු පිරිස සැලසුම් සකස් කරලා තිබුණා අද කොහොමද මූණ දෙන්නේ කියලා. අද මේ පටන් ගත්තු වෙලේ ඉඳලා මේ කරපු මේවා නිකන් ආවට ගියාට කතා කරන කතන්දර නෙවෙයි. මොකද අපි දන්නවා මේ රටේ මේ අද මේ චෝදනා කරන්නේ ඔබ තමුන්නාන්සේලා පිළිගන්න මේ සංස්කෘතික අමාත්‍යාංශයේ මේ සංස්කෘතික උරුමයන් පෙන්නලා, අපේ සංස්කෘතික ඇමතිතුමා කතා කරා මේ ඉතිහාසයේ දේවල් පෙන්නලා උපයන අරමුදල මංකොල්ල කෑම සම්බන්ධයෙන් තමයි කතා කරේ. එහෙම නැතුව මේක ප්‍රේමදාස යුගයේ දේවල් නෙමෙයි, මේක ඉතිහාසයේ අපේ තිබිච්ච සංස්කෘතික උරුමයන් වසර ගණනාවක් පුරාවට තිබිච්ච දේවල් සංචාරක කර්මාන්තය හරහා ඒ සංචාරකයින්ට පෙන්නලා උපයන මුදල. ඔබ තමුන්නාන්සලට කියන්න පුළුවන් 15 අපි නෙමෙයි හිටියේ, 16 හිටිය වෙන ඇමති කෙනෙක් 17 කියලා. නමුත් මම එකින් එක කියන්නම්, මට වෙලාව මදි. නමුත් කෙටියෙන් කිව්වොත් ඔබ තමුන්නාන්සලා පිළිගන්න 2015 වසරේදී සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා මේ අරමුදලේ මේ කටයුතු වෙනුවෙන් මේ අමාත්‍යාංශයේ ආදායම උපයලා තියෙන මුදල වියදම් කරලා ඉතුරු කරලා තියෙනවා මිලියන 850. ඊට පස්සේ 16 අවුරුද්දේ මිලියන 1697ක් ඉතුරු කරලා තියෙනවා මේ අමාත්‍යාංශය. එතකොට 17 අවුරුද්දේ 1472ක් ඉතුරු කරලා තියෙනවා. 18 අවුරුද්දේ 1917ක් මුදල් ඉතුරු කරලා තියෙනවා. ඒ සියල්ල තමයි මංකොල්ල කාලා තියෙන්නේ. හැබැයි 2019 විපක්ෂ නායකවරයා ඇමතිවරයා විදියට කටයුතු කරන අවධියේ 4000ක් උපයපු එක 4200 දක්වා උපයපු ප්‍රමාණයට වඩා වියදම් කරලා තියෙනවා. ඒ නිසා විගණකාධිපතිවරයා විශේෂයෙන් කියලා තියෙනවා විගණන වාර්තාවේ, මේක ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්, 6-9 වගන්තිය තියෙනවා, වියදම් අවශ්‍යතාවයේ ඉක්මවා ආයෝජන ආපසු ලබා ගැනීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් හදන්න කියලා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මේ වාර්තාවේ බිලියන 10කට වැඩි මුදලක් මේ වාර්තාව තුළ පේනවා මේක අවභාවිතා වෙලා තියෙනවා කියලා. ඇයි අපි චෝදනා කරන්නේ? මේවල කියනවා පන්සල් හැදුවලු. මම මේ විවාදය එක්ක වසර 2-3ක් කතා කරා. 2019 මට අද වගේ මතකයි, එදා ස්වාමින් වහන්සේලා වඩම්මලා හිටියා මේ පාර්ලිමේන්තුවට. විපක්ෂ නායකතුමා එදා ඇමතිවරයා විදියට උන්වහන්සේලාට කිව්වා, මම ඔබ වහන්සේලාගේ පන්සල් ටික හදන්න යද්දි මෙන්න එදා හිටපු විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන විදිය මේවට විරුද්ධ වෙලා කියලා
සමච්චාත මිනිත්තු 2ක කාලයක්
මල්ලට ඒක ප්‍රකාශ කරා, උන්වහන්සේලාට ප්‍රකාශ කරා. එහෙම තියෙද්දි අපි මේවා ගැන කතා කරා, අද පිටකොන්දක් නැහැ එතුමාට ඇවිල්ලා මෙතන මේවට උත්තර දෙන්න. මේකට පෙරහැරක් 35 දෙනෙක් විතර සූදානම් කරුවා මේ විපක්ෂයේ, එහෙම නැත්නම් මේගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එක්කම තියාගෙන මේකට උත්තර බැඳපල්ලා කියලා. ගෙදරින් ආවේ පණිවුඩ, නෝනගෙන් ආවේ පණිවුඩ, අම්මගෙන් ආවේ පණිවුඩ, මේක පුළුවන් තරම් ආරක්ෂා කරන්න මෙහෙම ගහන්න දෙන්න එපා කියලා. අපිට ගහන්න උවමනාවක් නැහැ. මේ රටේ සල්ලි, මේ රටේ අත්‍යවශ්‍ය බඩමුට්ටු ගන්න තිබිච්ච, ඉන්ධන ගන්න තිබිච්ච, ගෑස් ටික ගන්න තිබිච්ච, මිනිස්සුන්ට පහසුකම් දෙන්න තිබිච්ච මුදල් ටික තමයි මේ මංකොල්ල කෑවේ. මොකටද මංකොල්ල කෑවේ? තමුන්ගේ හිතවතුන්ට පඩිනඩි දෙන්න, තමුන්ගේ හිතවතුන්ගේ. දැන් පාස්කු ප්‍රහාරයේ වෙලාවේ මීගමුවේ මට හොඳට මතකයි, මෙතුමා ඇවිල්ලා බෝඩ් දාලා මහලොකුවට විවෘත කරලා ගියා. මිලියන 13යි ගරු මන්ත්‍රීතුමා දුන්නේ පල්ලියට, මිලියන 60ක් මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන්නා පල්ලියට, මිලියන 13යි සජිත් ප්‍රේමදාස මහත්තයා කටුව පිටියේ මීගමුවේ පල්ලියට දුන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ. පල්ලියට ගිහිල්ලා තොරන් ගහලා පෙරහැරෙන් ගිහිල්ලා මේ කටවුට් දාලා පෝස්ටර් ගහලා කටයුතු කරේ. ඉතින් ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේවා අපි කවුරුත් කරන චෝදනාවලට ගණන් ගන්න එපා. විගණකාධිපතිතුමා තමයි කියන්නේ මේ සියලු කටයුතු වලට මේ මුදල් අවභාවිතා කෙරුවා කියලා. ඒ වගේම මේ සේවකයින් බඳවා ගැනීමත්, සේවකයින්ට පඩි නැඩි ගෙවීමත්, ඊට අමතරව ඊට අමතරව මේකේ තියෙන ෆික්ස් ඩිපොසිට් එක සංස්කෘතික අරමුදලේ තිබිච්ච මුදල් 2018 වසරට සාපේක්ෂව ගත්තොත් 1500 ගුණයකින් වැඩිපුර ආපස්සට ඇදලා තියෙනවා වැඩිපුර අරන් තමුන්ට හිතුමතයට වියදම් කරලා තියෙනවා මේ විගණන වහරතාවේ පැහැදිලිවම ඒ කටයුතු විගණනයේදී අනාවරණය වෙලා
තියෙනවා
මම අවසන් කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ චෝදනාව කරන්නේ මේ ඇවිල්ලා පෞද්ගලික එහෙම නැත්නම් ඒ පෞද්ගලික චෝදනාවක් නෙවෙයි මේ අද හැම මන්ත්‍රීවරයෙක්ම කතා මෙතුම ඇවිල්ලා හැමදාම කියනවා ඉතිහාසය කියනවා මේ ඒ වෙලාවේ එහෙමන රජය අය ගැන කියනවා අපි අද කියද්දි භූමි තෙල් ගහපු ගැරන්ඩි වගේ මේගොල්ලෝ දඟලනවා එහාට මෙහාට යනවා ඒ නිසා අපි පැහැදිලිවම කියනවා වැරද්ද අතට අහු වෙලා තියෙන්නේ මේක නිවැරදි කරන්න ලෑස්ති වෙන්න එපා මේක නිවැරදි කරන්න අද ඔබ තමුන් වහන්සේලා කොපමණ උත්සාහ කළත් විගණකාධිපතිවරයා කෝප්පු වාර්තාව හරහා විගණන වාර්තාව හරහා සම්පූර්ණ ඔබ තමුන් වහන්සේලාව නිර්වස්ත්‍ර කරලා තියෙන්නේ කියන එක පැහැදිලිවම කියනවා විපක්ෂ
නායකතුමා එක්ක බව මිසති ඔබතුමනි ගරු මුජිබර් රහමාන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා
ගරු සභාපතිතුමනි අද ඊටාම වැදගත් ආයතන දෙකක වැහැසීර්ෂයේදී මේ සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එවැගේම සංස්කෘති කටයුතු හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැහැසීර්ෂ දෙකේ හොඟක් මන්ත්‍රීවරු කතා කරේ මේ සංස්කෘතික අරමුදල සම්බන්ධව තිබෙන ප්‍රශ්න ගැන රටේ වැදගත්ම ආයතනය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන අරුබුදු රාශියක් බෙහෙත් ගැන එවගේ නොයෙකුත් තත්ත්වයන් ගැන කතා කරන්න හුඟක් අයට අපහසු වුණා මොකද ආණ්ඩුවේ ප්‍රධානම න්‍යායපත්‍රයේ තිබුණේ විපක්ෂ නායකතුමාට මේක පිළිබඳව චෝදනා එල්ල කරලා එතුමාව දඬු කඳේ ගහන්න පුළුවන්ද කියන එක. ගරු සභාපතිතුමනි දැන් 365 දවසකින් අවුරුද්දෙන් එක දවසක් ආණ්ඩු පක්ෂයට පොඩි චූන් එකක් ගන්න පුළුවන් දවසක් ලැබෙනවා. ඒ 365න් එක දවස තමයි අද. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ප්‍රහාර එල්ල කරන දවස තමයි අද. මොකද අනිත් දවස්වල කියන්න මොකවත් දේවල් නැහැ. ඒ හින්දා අද දවස යොදා ගන්නවා එතුමාට ගහන්න. දැන් එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා. ඊළඟට ගරු කතානායකතුමනි දැන් මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා 2019 2020 21 22 අවුරුදු දෙකමාරකට ආසන්න කාලයකට ඇවිල්ලා තිබෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේකේ මුදල් අවභාවිතා කරලා තිබෙනවා නම් එතුමා මුදල් අනවශ්‍ය ලෙස යොදවලා තිබෙනවා නම් අවුරුදු දෙකමාරක කාලයක් තමුන්නාන්සලට තිබුණා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ තමුන්නාන්සලා තමයි 19 වෙනි සංශෝධනය අවෝසි කරලා 20 වෙනි සංශෝධනය කරනලා නීතිපතිතුමා පත් කරා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඕන විදියට අල්ලස් කොමිසමේ සභාපතිතුමා පත් කරේ ජනාධිපතිතුමාට ඕන විදියට ඒ වගේ හැම තැනකම මේ CID එකේ ඩිරෙක්ටර් වෙන්න පුළුවන් ඒ වගේ හැම තැනකම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල විශේෂයෙන්ම ජනාධිපති හිටපු ජනාධිපතිතුමාට ඕන විදියට තමයි නිලධාරීන් පත් කරේ එහෙමනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා පැහැදිලිව වංචාසහගත දේවල් වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් අද ඔබතුමාලට තිබුණා නීතිය අරගෙන ඉස්සරහට ගිහිල්ලා එතුමාට නීතිමය ක්‍රියාමාර්ග ගන්න. නමුත් මේ අවුරුදු දෙකමාර පහු වෙලා මේ පහුගිය අවුරුදු තුනේදී කියපු දේවල්ම තමයි අදත් ඇවිල්ලා කිව්වේ. මොකද අර වෙනස් කතාවක් කිව්වද? දැන් 2019 ආයවැය විවාදේ කිව්වෙත් ඕකයි. 2020 ආයවැය විවාදේදී කිව්වේ ඕක තමයි. 21 කිව්වෙත් ඕකයි. දැන් 22ටත් ඇවිල්ලා 21 කියපු දේවල්ම තමයි කියන්නේ. ගරු සභාපතිතුමනි ඒ හින්දා මේක නිකන් පුස් වෙඩිල්ලක් වගේ. මොකද මේක උස්සන්න හදනවා මේක ඉස්සෙන්නේ නැහැ. මේක වැඩක් නැහැ. මොකද දැන් මේගොල්ලෝ අවුරුදු දෙකමාරක් බලයේ ඉඳලා හොයාගත්ත දෙයක් තියෙනවා නම් උසාවියේ ඉස්සරහට යන්න පුළුවන්. ගරු සභාපතිතුමනි මේක තමයි විගණාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ වார்த்தාව. මේ වார்த்தාවේ කිසිම තැනක අවභාවිතා කරයි කියලා වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා එතුමා සඳහන් කරලා නැහැ. මේ මන්ත්‍රීවරයෙක් සභාගත කළා. සභාගත කළාම අපි හවුවා පිටුව පෙන්වන්න කියලා. කොහෙද වංචාව සිද්ධ වෙලා තියෙන්නේ කියලා පිටුව පෙන්වන්න බැරුව ගියා. පොත කියලා යාමාරු වුණා ඉඳගෙන. දැන් ඒක කතානායකතුමාට දාලා තියෙනවා. ගරු සභාපතිතුමනි එදා කෝප් කමිටුවට ගෙනාවා. අර හිටපු ලේකම්තුමාව ගෙනාවා. මේ ප්‍රශ්න ඔක්කොම මෙතන මන්ත්‍රීවරු නැගපු හැම ප්‍රශ්නයක්ම ඒ ලේකම්තුමාගෙන් ඇහුවා. ඒ ලේකම්තුමා හැම එකටම උත්තර දුන්නා. පැනලා ගියේ නැහැ අපිත් හිටියා. මොකද විගණාධිපතිතුමා කිව්වේ? මම ඇහුවා විගණාධිපතිතුමාගෙන්. දැන් මේ සංස්කෘතික අරමුදලේ අරමුණු වලට විරුද්ධව වියදම් කරලා තියෙනවද කියලා මං ඇහුවා. විගණාධිපතිතුමා කිව්වා එහෙම වෙලා නැහැයි කියලා කිව්වා.
කිසිම අරමුණකට විරුද්ධව අරමුණු වලට එරෙහිව අරමුණු වලට පටහැනිව මුදල් වියදම් කරලා නැහැයි කියලා විගණාධිපතිතුමා ප්‍රකාශ කළා කෝප් කමිටුවේදී. එතකොට එදා ඒ සාකච්ඡාවට බඳුන් කළා. ඒ බඳුන් කරපු දේවල් තමයි නැවත වතාවක් ඇවිල්ලා මේ සභාවේ කියනවා. අර ඊළඟ දේ තමයි ගරු සභාපතිතුමනි 2019 මහින්ද රාජපක්ෂ මැතිතුමා කමිටුවක් පත් කරනවා. මොකද ඒ කමිටුව ඒ කමිටුවේදී 3 දෙනෙක්ව පත් කරනවා කමිටුවේ සමාජිකයන් හැටියට. ඒ කමිටුවේ 3 දෙනාගෙන් එක්කෙනෙක් ඇවිල්ලා අපි දන්නවා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෙක් ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නීති උපදේශක මොකද හරිගුප්ත රෝහණදීර එතුමාව ඊළඟට අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරෙක් පත් කරනවා. ඉතින් හරිගුප්ත කියන මැතිතුමා කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නීති උපදේශක. දැන් ඒ කියන්නේ ඔක දේශපාලන කමිටුවක්. ඒ දේශපාලන කමිටුව වාර්තාවක් හැදුවා. වාර්තාව හදලා ඒ වාර්තාව යවනවා අල්ලස්සා දූෂණ කොමිසමට. කොමිසමට යවුවම ගරු සභාපතිතුමනි මගේ ළඟ තියෙනවා මෙතන ලිපි 3ක්. මේ ලිපි 3ෙන් එක ලිපියක් තිබෙනවා මේ කොමිසමට වාර්තාව යවපු ලිපිය. මේකේ අමාත්‍යාංශ ලේකම්තුමා සෝමරත්න විද්‍යාපතිරණ මැතිතුමා 2022 8 වෙනි මාසේ 22 වෙනිදා එතුමා කියනවා අපි යවපු වාර්තාවේ පරීක්ෂණ කටයුතු සම්බන්ධව අපිට ඒක ගැන අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා එතුමා කියනවා. ඊළඟට එතුමා නැවත වතාවක් 2022 9/15 දින ප්‍රගතිය ඉල්ලලා තවලියුමක් යවනවා අල්ලස්සා දූෂණ කොමිසමට සෝමරත්න විද්‍යාපතිරණ මැතිතුමා ලේකම් හැටියට. ඊළඟට ගරු සභාපතිතුමා අල්ලස්සා දූෂණ කොමිසම ලියුමක් එවනවා. කවුද මේ ලියුම එවන්නේ? 2022 11 වෙනි මාසේ 8 වෙනිදා ලියුමක් එවනවා. ඇවිල්ලා කියනවා අන්තිමට එමගින් විමසුම් කර ඇති BC 15/28 2014 දරන ගොනුව සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන බැවින් ඒ සම්බන්ධව ඉදිරි කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කරන ඇති බව කාරණිකව දන්නා සිටිමි. කොමිෂන් සභාවේ නියෝගයේ පරිදි අප්සරා කල්දේරා ලේකම්. දැන් මේ කවුද මේ කමිටු මේ කොමිෂන් සභාවපත් කළේ? මේ කොමිෂන් සභාවපත් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් ඒ සභාව තමයි කියන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න තරම් මේකේ සාක්ෂි නැහැයි කියලා. දැන් මෙතුමන්ලා ඇවිල්ලා මෙතන බෙරිහන් දෙනවා හොරකම් කරලා තියෙනවායි කියලා. ඉතින් හොරකම් කරලා තියෙනවා නම් දෙයියනේ තමුන් ආන්සලා පත් කරපු අල්ලස් දූෂණ කොමිසමෙන් පුළුවන් නඩු ටික දාන්න. ඇයි ඒක උනේ නැත්තේ? ඒක උනේ නැත්තේ ගරු සභාපතිතුමනි එහෙම අල්ලන්න තරම් දෙයක් නැහැ. ඉතින් අපි කියන්න කනගාටුයි මෙතුමන්ලා ඔනම් නිමිත්තක් නැහැ. මෙතුමන්ලා මේක හැමදාම දේශපාලනයක් හැටියට මෙතුමන්ලා පාවිච්චි කරනවා ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මෙතුමාට ඒතුමාගේ චරිතය ඝාතනය කරන්න. එතුමාගේ චරිතය ඝාතනය කරලා පුළුවන් වටන්න පුළුවන්ද කියලා බලනවා. දැන් මේක පෞගිය අවුරුදු 3 කරගෙන ආපු දෙයක්. මේක අලුත් දෙයක් නෙමෙයි. ඒතොර අල්ලස් දූෂණ කොමිසම කියනවා අද සාක්ෂි නැහැ නඩු වලට යන්න. ඊළඟට විගණාධිපතිතුමාගේ වාර්තාවේ කියනවා ඉඳගෙන එතුමා කියනවා ඉඳගෙන මේ වාර්තාවේ කොහෙවත් එතුමා කියන්නේ නැහැ අවභාවිතා කරලා තියෙනවා වංචාවල් සිද්ධ වෙලා තියෙනවා කියලා එතුමා කොහෙවත් මේ වාර්තාවේ කියන්නේ නැහැ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ගරු සභාපතිතුමනි තියෙන එකම ප්‍රශ්නේ තමයි සමගි ජන බලවේගයේ හැටියට මෙරටේ ජනතාවගේ ආදරය දිනා ගන්න පුළුවන් ඉදිරි ආණ්ඩුව හදන්න පුළුවන් නායකත්වයේ හැටියට සජිත් ප්‍රේමදාසර තියෙන බය තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ බය. ඔය පෙන්නන්නේ බය. ඔය බය තියෙන්නේ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ගරු ඒකට ඉතින් අපි දන්නේ අපේ හිටපු නායකතුමා සමහර විට එතුමාම ලියලා දෙන්නේ නැති මේවා කියලා කියවන්න කියලා. අපි දන්නවනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවුද කියලා. එයා අන්දන්න මාර දක්ෂයි. මේ ඕගොල්ලන්වත් අන්දලා තියෙන්නේ. හොඳටම අන්දලා තියෙන්නේ.
එතුමාට තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
වැඩ කරපු නායකයා ගැන මේගොල්ලන්ට වැඩි අපි දන්නවා. එයා දන්නවා කොතනින් කොනිත් අන්නද ඕනේ, කාටද මේ කොලේ දෙන්න ඕනේ, කාටද අර කොලේ දෙන්න ඕනේ. ඒ ඔක්කොම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳට දන්නවා. ඒ හින්දා දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතු වෙලා පූස් පැටව් වගේ ඉන්නවා. කතා කරේ මහ බැංකුව හොරා කෑවා කියලා හිරේ දාන්න කතා කළේ. හිරේ දැම්මේ නැත්තම් මට නිඳ යන්නේ නැයි කියලා කිව්වා. එහෙම කිව්වේ. එහෙම කියපු උදවිය අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටේ අර පූස පැටව් දැම්ම වටේ කැරකෙනා වගේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වටේ කැරකි කැරකි ඉන්නවා. ඔව් කොටියා කියලා කිව්වා. මොනවාද නොකිව්වේ? කොටියා කිව්වා, සමනලයා කිව්වා, ඔක්කොම දේවල් කිව්වානේ. මිස්ටර් බීන් කියලා කිව්වා. දැන් ඒ කියපු උදවිය රනිල්ට බෑයි කියලා කිව්වා. රනිල්ට බෑයි කියපු මිනිස්සු තමයි අර දැන් ඉඳගෙන දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මහා උඩි ඔළුව උඩින් තියාගෙන අර පූසෝ පැටවු දැම්මම වටේ කරකිනවා වගේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා රෙන්න මේගොල්ලන්ට වෙන කිසි දෙවි කෙනෙක් නැහැ. දැන් ඉතින් තියෙන්නේ රනිල් තමයි මේගොල්ලන්ගේ දෙවියා. ඔව් රනිල් තමයි දෙවියා. මොකද රනිල්ලේ ඇවිල්ලා බේරගත්තේ. ඒ හින්දා රනිල්ට මල් දීලා වඳින්න තමයි ඕනේ. රනිල් ආයිලා ඉස්සරහට ආ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන කාර්යභාරය තමයි. අද මතක තියාගන්න සභාපතිතුමනි, අද අපි කතා කරනවා වංචා දූෂණ ගැන. අද කතා කරපු മന്ത്രിවරුන්ට බොහෝ දෙනෙක් මේ අරමුදල ගැන කතා කරපු අයට මොකද්ද නොතිබු චෝදනාවල්? චෝදනාවල් තිබුණා. පිටරට ගෙවල් ගත්ත චෝදනාවල් තිබ්බා. නොරොච්චෝලෙන් සල්ලි අරගෙන ගිහිල ගෙවල් ගත්ත චෝදනාවල් තිබුණා. Taman divorce වෙනකොට මිලියන 80 ගාණක් මුදල් දීපු චෝදනාවල් තිබුණා. මේ වගේ චෝදනාවල් රාශියකට උසාවියේදී නඩු තියෙන උදවිය තමයි අද ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ චෝදනා එල්ල කරපු අය. ඒකින්ද අද ඒව ජනතාව ගණන් ගන්නේ නැහැ. මොකද ජනතාව දන්නවා මේ කම්බ හොරු ඇවිල්ලා කතා කරන්න කියලා. මේ කම්බ හොරු කියන දේවල් විශ්වාස කරන්න තරම් මේ රටේ ජනතාව එහෙම මෝඩයෝ නෙමෙයි. මේ රටේ ජනතාවට මුලයක් තියෙනවා. පෞගිය කාලේ මේ නඩු වැටිච්ච, මේ වංචා දූෂණ වලට ලක් වෙච්ච, ජනතාවගේ මුදල් අවභාවිතා කරපු, මේ රටේ ආර්ථිකය වට්ටපු ආර්ථික ඝාතකයන් ඇදියට ලෝකයා ඉදිරියේ අද අපි අසරණ වෙලා ඉන්න ඒ චෝදනාවල් තියෙන උදවිය තමයි අද ඇවිල්ලා සජිත් ප්‍රේමදාසගේ මේ ඇවිල්ලා කතා කරන්නේ. ගරු සභාපතිතුමනි,
කාලය අවසන් වෙනවා.
අවසන් කරන්න මට තව විනාඩි දෙකක් දෙන්න ගරු කතාතුමා. මොකද වැදගත් කාරණා? සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැදගත් කාරණාවක් කියන්න.
කෙටියෙන් කියන ගරු
මහත්මයා. අද අර අපේ තිසර ජයකොඩි දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමතිතුමා හොඳ ප්‍රකාශයක් කළා. එතුමා රාජ්‍ය ඇමතිතුමා හොඳ ප්‍රකාශය. එතුමා කිව්වා ඉඳගෙන පෞගිය කාලේ කොවිඩ් මරණ ආදාහනයේද භූමිදානයේද කියන ප්‍රශ්නේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර උදවිය අපිට වැරදි උපදෙස් දුන්නා. මේවා ආදාහනය කරන්න කියලා එතුමා ප්‍රකාශ කළා. එතුමාගේ කතාවේ මේක බරපතල ප්‍රකාශයක්. ගරු සභාපතිතුමනි, මම සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලනවා ශ්‍රෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ දීලා තිබුණා ආදාහනය නෙමෙයි භූමිදානය වලට ඉඩ දෙන්න කියලා නිර්දේශ කරලා තිබුණා. එහෙම කරලා තිබිද්දී තමුන්නාන්සලාගේ ආණ්ඩුව බලහත්කාරයෙන් මේ රටේ ආගමික එක කොටසකට ඉතාම අයිතු සහගත සලකලා බලහත්කාරයෙන් ආදාහනය කරා. ඒකින්ද මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ ප්‍රකාශය සම්බන්ධ කරගෙන ඔබතුමා වහම පරීක්ෂණයක් කරන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුද ඔබතුමාලාට වැරදි උපදෙස් දීපු ඒ නිලධාරීන් ටික කවුද කියලා ඔබතුමා හෙළිදරව් කරන්න ඕනේ කියලා ඉල්ලමින් මගේ වටාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී. මීළඟට ගරු නලින් බණ්ඩාර මහත්තයා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අපේ සංස්කෘතික කටයුතු පිළිබඳව ඇමතිතුමා අවසන් කරේ දේව වස්තු කාලේන කියන ගාතාව කියලා. ඒකේ තේරුම මම කියන්නම්. බුදුවල කවුරුත් දන්නවා, කලට වැසි වසීවා, කෙත්වතු සාර වේවා, ලෝකයේ සතුටු වේවා, රජුන් දැහැමින් ලොවැඩ වේවා. මම හිතන්නේ ඔබතුමා ඕක කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවට. මොකද එතුමා දැන් හිට්ලර්ට ඇඳලා නින්නේ. ඉතින් හිට්ලර්ට ඇඳලා හින්දා මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඕක කිව්වේ. එතන ඒ පැත්ත බලාගෙන කිව්වා නම් හොඳයි. ඉතින් ඔයිට කලින් අධාර්මිෂ්ඨ නායකයෙක් හින්දා තමයි රට බංකොලොත් භාවයට ඇදලා දැම්මේ. ඒ අධාර්මිෂ්ඨ නායකයා පත් කරපු පිරිස තමයි මේ ඉස්සරහටලා ඉන්නේ. මයිට වඩා ඒ ගැන කියන්නේ නැහැ. විශේෂයෙන්ම අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම බොහොම වැදගත් රීති ප්‍රශ්නයක් යොමු කරා. ඒ තමයි මහින්දානන්ද අලුත්ගමුවේ ඇමතිතුමා සභාගත කරපු ලිපිය පිළිබඳව. දැන් මේ දක්වා මට ඔබතුමාලා ලබා දුන්නේ නැහැ ඒ ලිපිය. මොකද මම කිව්වා ලිපිය දෙන්න කියලා. ලිපිය දුන්නාම ඔබතුමාලා නිලධාරී විදියට අපිට කිව්වා ලිපිය නැහැ, පොතක් තමයි සභාගත කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා හරි, මොකද්ද එතුමා කිව්වේ? එතුමා කිව්වා විගණකාධිපති වාර්තාවේ තියෙනවා කියලා සංස්කෘතික අරමුදලේ මුදල් හොරකම් කරලා තියෙනවා, අවභාවිතා වෙලා තියෙනවා කියලා කාරණේ. හැබැයි එහෙනම් මම කිව්වා ඒ පිටුව කියන්න කියලා. හැබැයි පිටුව කිව්වෙත් නැහැ. මේක බරපතලයි නියෝජ්‍ය කතානායකතුමනි. මම කතානායකතුමාට මේක කොම්ප්ලේන් කරන්නත් ගියා. යම් කෙනෙක් ස්ථාවර නියෝගානු යම් කිරි ලියවිල්ලක් කරාගත කරනවා නම් ඒක අපිට ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හැබැයි ඒ ලියවිල්ල නිවැරදි නැත්තම් ඒක බොරුවට නිකන් පොතක් ගිහිල්ලා දානවා නම් මෙන්න සභාගත කරා කියලා අරක මේක තියෙනවයි කියලා ඒක මේ ගරු පාර්ලිමේන්තුවට අදාළ නැහැ. එහෙනම් ඒ කාරණේ අයින් කරගන්න ඕනේ. නැත්නම් සභාගත කරපු එක ඒ පොත පෙරලපු එකනට ගිහිල්ලා අරන් යන්න කියන්න ඕන. මේ විගණකාධිපති වාර්තාවේ බොහොම පැහැදිලිව කොහෙවත් නැව භාවිතාවක් පිළිබඳව එතුමාගේ නිර්දේශවල. අර එක මන්ත්‍රීවරයෙක් කිව්වා 6-9 6-9 කියන එකේදී තියෙන්නේ වියදම් අවශ්‍යතාවයන් ඉක්මවා යන පරිදි ආයෝජන ආපසු ලබා ගැනීම වැළැක්වීම සඳහා එපරිදි කටයුතු කිරීම පිළිබඳව සුදුසු පියවර ගත යුතුය. මේ ඒ නිර්දේශයේදී හොරකමක් පිළිබඳව නේ තියෙන්නේ. වියදම් ඉක්මවා යෑම වළක්වන්න ආයෝජන කරන්න එපයි කියලා. ඒක යම් නිර්දේශයක්. එතනදී හොරකමක් කියලාද නැහැ. ඒ නිසා මෙතන කොහෙවත් දරු නියෝජ්‍ය කතානායකතුමා හොරකමක් කියලාද මේ වාර්තා වෙලා. ඒ නිසා මම එතුමාගේ ප්‍රකාශය හන්සාඩ් වාර්තාවේ ඉවත් කරන්න කියනවා. ඒ වගේ මේ සභාගත කරපු ලිපි ලියකියවිල්ල එතුමාට ගෙදර අරන් යන්න කියලා එතුමා උපදෙස් දුන්නොත් බොහොම හොඳයි. දැන් මේ මොනාටද මේ විවාද යන්නේ? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා මොනා කරා කියලාද දහම් පාසල් ගොඩනැගිලි හැදුවයි කියලා. අපේ රටේ ස්වාමින් වහන්සේලාගේ ආදාහන උත්සව වලට සල්ලි දුන්නයි කියලා. පෙරහැර වලට සල්ලි දුන්නයි කියලා. මොකද මේ තුනටම මගේ ආසනේ සල්ලි දීලා තියෙනවා. දහම් පාසල් ගොඩනැගිලි දෙකක් හදලා තියෙනවා. පෙරහැරකට සල්ලි දීලා තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ ආදාහන උත්සව වලට සල්ලි දීලා තියෙනවා කියලා. ඉතින් දැන් මේ චෝදනා කරන බඩු ටික ගැන කතා කරන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මේ නියෝජ්‍ය කතානායකතුමනි මේ කම්බ හොරු නෙමේ වැඩියෙන්ම අද කතා කරේ මේ ගැන. කම්බ හොරුනේ ඈ පාස් හොරු. එතකොට මේ කැරම් බෝඩ් ගිලපු අය, එතකොට බලාගාර වලින් කෙලපු අය, එතකොට මේ විදියට අපේ රටේ මුදල් අවභාවිතා කරපු නඩු තියෙන චෝදනා තියෙන සැට් එකක් තමයි මේ පන්සල් හැදුවයි කියලා චෝදනා කරන්නේ. අපි දන්නවා ඉස්සර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මල්වට්ටිය අතේ තියන් ගියා. හැබැයි මල්වට්ටිය අතේ තියන් ගියාට පන්සලට මුකුත් දුන්නේ නැහැ. ගිහිල්ලා ඇඩ් එක දාලා එළියට ආවා. විපක්ෂ ඉන්න කාලේ මතකයි. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා හැම නෙමෙයි තමන් ඇමතිවරයා හිටපු විදිහට හිටපු මාස 11 විශාල වැඩ කොටසක් කරා. හැබැයි ඒ එකක්වත් කොන්ත්‍රාත් දුන්නේ නැහැ තමන්ගේ හෙංචයියන්ට. ප්‍රාදේශීය මන්ත්‍රීවරට කොන්ත්‍රාත් දුන්නේ නැහැ. ඒ සියලුම කොන්ත්‍රාත් රජයේ ආයතනවලට දුන්නේ SDNCC එකට දුන්නා. ඒ ආයතන හරහා තමයි කරපු ඉන්දිර සංස්ථාවට දුන්නේ. ආයතන හරහා තමයි කරපු හැම කොන්ත්‍රාත්තුවම කරේ. ඉතින් මේ ආයතන දැන් ගහන්න විදියක් නැහැ. මේගොල්ලන්ට මේක හමුණා නම් ගිහිල්ලා කරන්නේ තමන්ගේ හිතවතකුණ කොන්ත්‍රාත් එක දෙනවා. එහෙම දුන්නේත් නැහැ. දැන් මේ මොනාටද ගහන්නේ මේ පන්සල් ඇදුවයි කියලා. හැබැයි යම් කිසි වැඩ කොටසක් ඉවර කරන්න බැරුවගේ ඇයි? ඉවර කරගන්න බැරුවගේ මොකද? මාස වැඩ ඉවර කරන්න මාසයක් දෙකක් තියෙන ඡන්දය ප්‍රකාශයට පත් කරා. එතකොට ඔයාලා ගැසට් එකක් ගැහුවා. ඒ අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශයෙන් කිසිදු මුදල් වෙන් කිරීමක් කරන්න වියදම් කිරීමක් කරන්න එපා ඊට පස්සේ මේ කටයුතු වලට කියලා. එතකොට නතර වෙනවනේ. එහෙනම් ඒක ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මෙතන වෙලා තියෙන්නේ මේ හොරුන්ට කියා ගන්න දෙයක් නැහැ. අද සජිත් ප්‍රේමදාස එහෙම නැත්නම් සමග ජන බලවේගයේ බීතිකාව සහලෝල උණක් විදියට ශරීරගත වෙලා තියෙනවා. ඒකයි දැන් මේ ඩොලර් account එක ගැන කිව්වා ගරු මුලස්සේ මන්ත්‍රීමනි නියෝජ්‍ය කතානායකතුමනි. මේ ඩොලර් account එකේ 2018 12 31 තිබෙන 39,54,219 ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්. එතකොට 2019 12 31 වෙනකොට මේක 68,21,706 වැඩි කරලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ කියලා දෙනවා මුදල් නැද්ද කියලා. කොහොමද මුදල් නැදලා තියෙන්නේ? මේ ඩොලර් account එකේ ජංගම ගිණුමට තමයි නියෝජ්‍ය කතානායකතුනි මුදල් බැර වෙන්නේ. මොකද සංචාරකෙක් කියලා ටිකට් ගත්තේ ජංගම ගිණුමට බැර වෙනවා. හැබැයි ඒ ජංගමකට ගිණුමට බැර වුණු සෑම ඩොලර් එකක්ම ස්ථාවර තැන්පතුවට හර වෙලා තිනවා ඒ දවසේම. එහෙම නැත්නම් ඒ මාසෙම. එතකොට මේගොල්ලෝ අර ජංගම ගිණුමෙන් සල්ලි ගත්ත එක කියනවා මේ ඩොලර් වංචා කරයි කියලා. හැබැයි ස්ථාවර තැන්පතුවට දැම්මේ මොකද? පොලියක් ගන්න ඕන නිසා. වැඩි ආදායමක් ලබා ගන්න ඕන නිසා. ඒ නිසා තමයි ඩොලර් මිලියන 3.9ක් තිබුණු අර මුදල් අවුරුද්දකින් ඩොලර් මිලියන 6.8කට දෙගුණකට ආසන්න ප්‍රමාණයකට වැඩි කරලා තියෙන්නේ. දැන් එදා අපිත් හිටියේ කෝප් කාරක සභාවේදී විගණකාධිපතිතුමා බොහොම පැහැදිලිවම කිව්වා අවභාවිතාවක් කියලා නැහැ කියලා.
කරු මන්තුමන්ට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
හැබැයි අවභාවිතාව වෙච්චා තියෙනවා. මේ වார்த்தාවේ කොහොමවත් අවභාවිතාවක් ගැන විගණකාධිපතිතුමා වාර්තා කරලා නැහැ. හැබැයි මෙන්න බලන්න 2013 විගණකාධිපති වார்த்தාව. ඒ විගණකාධිපති වார்த்தාවේ පැහැදිලිවම අරමුණට පටහැනිය වේදම් කරපුවා සටහන් කරලා තියෙනවා. දැන් මේකේ තියෙනවද කොහෙවත් අරමුණට පටහැනිය වේදම් කරලා තියෙනවා. මේකේ තියෙනවා ජනාධිපති පදවි ප්‍රාප්තිය දෙවන සමරුව වෙනුවෙන් සුභපතිම සහදා පුවත් පන්දන්වීම් ගාස්තුලත රුපියල් 3,51,000 ගෙවීම අරමුණට පටහැනිව ඊළඟට තායිලන්ත දූත පිරිසක් ලංකාවට පැමිණීම වෙනුවෙන් වියදම් දැරීම සඳහා සංස්කෘතික අමාත්‍ය වෙත රුපියල් 110,000 ලබා දීම අරමුණට පටහැනි රාජකීය ආශ්‍රයාතික සමිතිය නමින් වූ වාණිජ බාහිර පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කළ ශාස්ත්‍රීය සම්මේලනය සඳහා අනුග්‍රහය දීම සඳහා අරමුදලෙන් මුදල් වෙන් කිරීම අරමුණට පටහැනි වාර්තාවේ තියෙනවා. ඊළඟට 2014 මැයි මාස පළවෙනිදා ලෝක කම්කරු දිනයේ සැමරීම වෙනුවෙන් සේවකීන්ට ලබා දීම සඳහා ටී-ෂර්ට් 1,200ක් මුදල් ලබා දී ගෙවීම මුදල් ගෙවා ලබා දීම අරමුණට පටහැනි මෙන්න දිනව අරමුණට පටහැනි ඒවා. එතකොට මේ විකරකාධිපතිතුමාගේ මේ වார்த்தාවේ මේකේ කොහෙවත් අරමුණට පටහැනි එකක්වත් සඳහන් කරලා නැහැ. මේ මොකද්ද මේ ගහන මඩ? මේ රටේ මම වෙන කාටවත් මේ ගැන කියන්නේ නැහැ. මහා සංඝරත්නයේ මම ගැන කියනවා. මේ ගැන කියනවා. මේ අවනඩුව. ඔබතුමාලා මේක බලන්න. ඔබතුමාලා දන්නවා සල්ලි කොහෙට දාවි කියලා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් හානියටපත් කතෝලික දේවස්ථානවලට රුපියල් බිලියන 206ක් හරි 209ක් හරි වැය වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේගොල්ලන්ගේ මුස්ලිම් පල්ලියට ප්‍රහාර එල්ල කරා. මේගොල්ලෝ ගිහිල්ලා මේගොල්ලන්ගේ ගෝලියෝ ගිහිල්ලා මගේ ආසනේ පල්ලි හතරකට ගැහුවා. ඒ සෑම මුස්ලිම් පල්ලියකටම සල්ලි දුන්නා මේ අරමුදලෙන්. හැබැයි අරමුණට පටහැනිව නෙමෙයි, අරමුණට පටහැනිව නෙමෙයි දීලා තියෙන්නේ. ඒ නිසා ඒ විදියට තමයි එදා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අරමුදල් වියදම් කරේ. ඒ නිසා 125ක්වත් ටොපියක් කාලා ගිහලවත් ඔහෙවත් සඳහන් වෙලා නැහැ. ඒ නිසා අද අපි දන්නවා බඩගෝස්තරවාදී දේශපාලඥ නුඹලා තියෙනවා සජිත්ව ඝාතනය කරන්න අමුමුවේ. හොයනවා ඝාතනය කරන්න ආයුධ. හැබැයි තියෙන එකම ආයුධ එදා ඉදම්ම ගහන්නේ සංස්කෘතික අරමුදල. හැබැයි ගහන්නේ පට්ට හොරු ටික. මෙතන හොඳ මිනිස්සු ඉන්නවා එක්කෙනෙක් කතා කරේ නෑ මේ ගැන.
කරුමන්තේ කාලය අවසන්
වෙනවා. කිලිටි කරගත්තු හොරු මංගොල්ලකාරයෝ දූෂණ චෝදනා දින නඩු තියෙන කම්බ හොරු ටික තමයි සජිත් ප්‍රේමදාස රැංගිල්ල දික් කරන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මූලාශ්‍රයේ නියෝජ්‍ය කතානායකතුමනි මේවා මේ බුදු බණ අනුව මෙලව පරිසන්දන කර්ම බවට පත් වෙනවා. මෙලව පරිසන්දන කර්ම සමහරුන්ට නම් මීට මාස කීපයකට කලින් පරිසන් දුන්නා ජනාධිපතිගේ ඉඳන් සැට් එකකටම පරිසන් දුන්නා.
කාලය අවසන් වෙන කරු මන්තුමා
කොහොම පැහැදිලිවම කියනවා ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි හතරක් අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වගේ අභූත චෝදනා කරලා මේ ආත්මේදීම අකුල පරිසන් දෙන අකුසල කර්ම කරන්න එපා කියලා කරගන්න එපා කියලා කියමින් මම නවතිනවා.
බොහොම සිතේ කරු මන්තුමා මුතුබර්මන්ත මොකද ඔබතුමා
මේ ගරු සභා මේ නියෝජ කතානායකතුමනි මේ දැන් මේ
ඔබතුමා රීති ප්‍රශ්නයක්ද?
ඔව් රීති ප්‍රශ්නය කියන්නේ මේ ඔබතුමා සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් තමයි මම ඔබතුමාට දැනුම් දෙන්නේ. මේ ඔබතුමාගේ මේ නිල නිවසේ යතුරු බලහත්කාරයෙන් රැගෙන ගියා කියලා ප්‍රවෘත්තියක් වල වෙලා ඉන්නවා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා.
නෑ එහෙම එකක්
නෑ. ඒක එහෙම එකක් වෙලා නැද්ද?
නෑ නෑ.
ආ රයිට්.
මම නිල නිවසේ නීත්‍යානුකූලව අමාත්‍යංශයේ අතිරේක ලේකම්ට බාර දීලා තියෙනවා. බොහොම ස්තුතියි.